අද මාර්තු මාසේ 5 වෙනිදා මේ ගෙවිලකයේ සතිය තුල ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ සිදුවුණු උණුසුම් දේශපාලනික තත්ත්වීති කතාබහ කිරීම අපි සුපුරුදු ලෙසින් සඳුද දවසේ ආරම්භ කරමු සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුලින්. පුරුදු පරිදි මේ කාර්යවයට ශ්‍රී ලංකාවේ සිට සූදානම් වෙමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. අයිබුවන් මනෝජ්.
අයිබුවන් දිල්රුක්ෂි.
ඔව් මේ වෙනකොට කාරණා කිහිපයක්ම අපිට ප්‍රමුඛයෙන් අවධානයට ලක් කරන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ සිද්ධ වෙමින් පවතින. ඒ අතරිනුත් මම මූලිකත්වයට අරගන්නට කැමතියි අතුරුදන් වූවන්ගේ කාර්යාලයට නිලධාරීන් පත් කිරීම හා සම්බන්ධව වන කාරණාව. අපි දන්නවා වසර 2016 අගෝස්තු මාසයේදී අතුරුදන් වූවන් සඳහා වූ කාර්යාල පනත සම්මත වුණා. ඊට පස්සේ එහි රාජකාරී කටයුතු කඩිනම් කිරීම උදෙසා මේ වෙනකොට සමාජිකයන් 7 දෙනෙකු පත් කරලා තියෙනවා. අපි දන්නවා මනෝජ් මේ වෙනකොට ජිනීවාහි මානව හිමිකම් සමුළුවේ 37 වෙනි සැසිවාරය පවා ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වකවානුවක ශ්‍රී ලංකාවේ මේ අතුරුදන් වූවන් සඳහා ඔවුන් සෙවීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා පත් කරන ලද මේ නිලධාරී මණ්ඩලය පිළිබඳව විවිධ ස්වරූපයෙන් අපිට චෝදනා ඒ වගේම මතවාද හෙනවා ශ්‍රී ලංකාවෙන් මේ විශේෂයෙන්ම පත් කරපු නිලධාරීන් සම්බන්ධයෙන්. මේ වෙනකොට තියෙන අලුත්ම තත්වයෙන් අපි සාකච්ඡාව ආරම්භ කරමු. කොයි වගේ වාතාවරණයක්ද මේ සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින්නේ?
ඔදලොක්ෂිය වසර 3ක දුර කාලයක් වෙනුවෙන් අතුරුදන් වූවන්ගේ කාර්යාලයට කොමසාරිස්වරුන් 7 දෙනෙක් පත් කිරීමත් එක්ක තමයි මේ කටයුත්ත පිළිබඳව යම් කතාබහක් නිර්මාණය වුණේ. පෙබරවාරි 28 වෙනිදා තමයි මේ පත් කිරීම සිද්ධ කළේ. ඒ අනුව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා මෙහි සභාපතිවරයා ලෙස පත් කරලා තිබුණා. ඊට අමතරව ජයදීපා පුණ්‍යමූර්ති, මොහාන්ති පීරිස්, නිමල් කප්‍රනාන්දු, මිරාක් රහීම්, සෝමසිරිකේ ලියනගේ, කනපති පිල්ලේ වේන්දන් කියන සෙසු සාමාජිකයින් 6 දෙනා ඒ අනුව ඇතුළත් වෙනවා. සභාපතිවරයාත් ඇතුළුව සමස්ත සාමාජිකයින් එහෙම නැත්නම් කොමසාරිස්වරුන් 7 දෙනෙක්. 2006 අවුරුද්දේ අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු අතුරුදන් වූවන්ගේ කාර්යාලය මේ පත් කිරීමත් එක්ක ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍යයට පෞගිය දවසේ විශේෂ ප්‍රකාශයක් මගින් සඳහන් කරලා තිබුණා. තරගකාරී ක්‍රමයක් මත තමයි මේ කොමසාරිස්වරුන්ගේ නම් යෝජනාව නිසා ඒ අය පත් වුණේ කියලා. ඉතින් ඒ අනුව අපේ රටේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් විපතට පත් වෙච්චි ඒත් එක්කම දිවි ගලවාගත්තු පවුල්වල සමාජිකයින්ට අස්වැසිල්ලක් ලබා දීමත් ඒත් එක්කම එහි බින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට තිරසට හානිපූර්ණයක් උදෙසා පදනම දැමීමත් මේ කාර්යාලයෙන් සිද්ධ වෙනවා. ඒක තමයි මෙයින් අපේක්ෂා කරන්නේ කියලා මේ කොමසාරිස්වරුන් පත් කිරීමත් එක්ක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ ප්‍රකාශයෙන් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම අපි දැක්ක ඊයේ දවසේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා මංගල සමරවීර ඇමතිවරයා මේ සම්බන්ධයෙන් යම් නිවේදනයක් මාධ්‍යයට නිකුත් කරනවා. ඒකෙන් ඔවුන් සඳහන් කරලා තියෙන්නේ අතුරුදන් වූවන්ගේ කාර්යාලය රණවිරුවන් තඩයම් කිරීමට එහෙම නැත්නම් මූන්ට නීතිය මගින් කටයුතු කිරීමේ අරමුණින් පිහිටවලා තියෙනවා කියලා පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයි කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. නිවේදනයෙන් ඔහු පෙන්වලා දෙන්නේ ප්‍රචණ්ඩත්වය ඇති කළ වර්ධකරුවන්ට චෝදනා ගොනු කිරීමට අතුරුදන් වූවන්ගේ කාර්යාලයට හැකියාවක් නැහැ කියන කාරණය. විමර්ශන ආයතනයක භූමිකාව හැර එම කාර්යාලයේ උසාවියක් වනු නීතිය පසඳලීමේ හෝ අධිකරණ ආයතනයක් නෙවෙයි. අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සොයා ගන්නා කරුණු කිසිදු අපරාධ හෝ සිවිල් අධිකරණ ක්‍රියාවලියකට ඉඩ ලබා නොදෙන බව ඊට අදාළ නීතියේම පැහැදිලිව දක්වා තිබෙනවා කියලත් මේ නිවේදනයේ සඳහන් වෙනවා. අතුරුදන් වූවන්ගේ කාර්යාලය එක ප්‍රජාවකට පමණක් ප්‍රතිලාභ ගෙන දෙන තවත් ප්‍රජාවකට තර්ජනය කිරීම අරමුණු කරගෙන කරපු වැඩක් නෙවෙයි. මේක සත්‍ය සෙවීමේ ක්‍රියාදාමයක් පමණයි කියලා මංගල සමරවීර අමාත්‍යවරයා මේ නිවේදනය මගින් සඳහන් කරලා තියෙනවා.
ඔව් දැන් අර ඔබ සඳහන් කරපු ආකාරයට මේ පත්තුණු 7 දෙනා අතරින් ඇතැම් පුද්ගලයන් පිළිබඳව විශේෂ විවේචන තියෙනවා. විශේෂයෙන්ම ඔය රාජ්‍ය නවන සංවිධාන නියෝජනය කරමින් පත්තුණු නිවල්කා ප්‍රනාන්දු වගේ පුද්ගලයන් පිළිබඳව ඇය පිළිබඳව ජිනීවා මානව හිමිකම් සමුළු ගණනාවක දීම විශේෂිත කතාබහක් ඇති වුණා. විශේෂයෙන්ම ඇය ජිනීවා මානව හිමිකම් සමුළුවට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ හමුදා විවේචනයට පත් කරමින් සිදු කරපු යම් යම් ප්‍රකාශ සහ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් ඇය පක්ෂපාතීව කරුණු හෙළිදරව් කරනවා කියන යම් මතයක් උඩ ඉඳගනිමින් තමයි ඇය සිදු කරපු ක්‍රියාදාමය හරහා තමයි මේ මතවාද ගොඩනැගෙමින් පවතින්නේ. ඉතින් අපි ටිකක් කල්පනා කරලා බැලුවොතින් එහෙම මේ පත් කරන ලද නියෝජිතයන් සම්බන්ධව තියෙන විරෝධතා කොයි වගේ පාර්ශ්වවලින්ද නැගෙන්නේ ශ්‍රී ලංකාවේ?
ඔව් විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් ඒ ගැන අදහස් දක්වලා තිබුණා. විශේෂයෙන්ම ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ උපදේශකවරයා විදිහට කටයුතු කරන රියාත් මිලාල් සරත් වීරසේකර මහත්මයන් මේ දවස්වල දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රකාශනිකුත් කරනවා. අපි දැක්ක ඔහුත් කියලා තිබුණේ ඔබ සලහන් කරපු නිමල්කා ප්‍රනාන්දු මහත්මිය ජීවකාවේ ජිනීවා සමුළුවේදී රටට හිතකර නොවන කණ්ඩායමක් ඇවිල්ලා මෞර්ය රාජ්‍ය සමයේ තමනුත් පීඩාවට පත්වන කෙනෙක් කියලා සාක්ෂි ලබා දුන්නු කෙනෙක්. එතකොට මේ හරහා ඔවුන්ගේ භූමිකාව කොතරම් දුරට සාධාරණීකරණය කරන්න පුළුවන්ද මේ කියන විදිහට ඔවුන් සාධාරණව මේ සම්බන්ධයෙන් සාක්ෂි විමසයි ක්‍රියා කරයි කියලා කොහොමද ඒ පිළිබඳව සාධකයක් දෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මතු කරන්නේ. දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහි භූමිකාවක් නිරූපණය කරපු කෙනෙක් කොහොමද කටයුත්ත කරන්නේ කියන ප්‍රශ්නේ තමයි ඔවුන් මතු කරන්නේ. ඒ විතරක් නෙමෙයි තවත් මේ ඉන්න පිරිස් දෙමළ ඩයස්පෝරාවත් එක්ක අවශ්‍ය සහයෝගය ලබා දෙමින් කටයුතු කරපු පිරිස් ඉන්නවා. ඉතින් ඒ අයගෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ, ඩයස්පෝරාවේ බලාපොරොත්තුද මේ ඉෂ්ට කරන්න යන්නේ, ඇයි මේ අයව මේ තනතුරු වලට පත් කරේ කියන චෝදනාව දිගින් දිගටම මතුවෙනවා. දිලුක්ෂේත් එක්කම අපි දැක්කා ජාතික හෙළවුරුමේ පවා මේ පත්කිරීම සම්බන්ධයෙන් යම් අදහසක් නිකුත් කරලා තියෙනවා. මේ කොමසාරිස්වරුන් සම්බන්ධයෙන් ජාතික හෙළවුරුමේටත් ගැටලුවක් තියෙනවා කියලා මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහත්මයා මාධ්‍යයට අදහසක් වමින් ඊයේ දවසේ අපි දැක්කා කියලා තියෙනවා. ඒත් එක්කම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ධම්මන්පිල මන්ත්‍රීවරයාත් මේ සම්බන්ධයෙන් අදහසක් දක්වා ඔහුත් කියලා තිබුණේ උදේක්ම රණවිරුවන් දඩයම් කිරීම ඉලක්ක කරගෙන ස්ථාපිත වෙච්ච එකක් තමයි මේ අතුරුදන්වුවන්ගේ කාර්යාලයට සමාජිකයින් පත් කිරීම කියලා ඔහුක පැත්තෙනුත් ඔහු සඳහන් කරලා තිබුණා. ඒ අනුව බලනකොට දැන් මේ මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කරපු පණිවිඩය හැරෙන්නට සෙසු සියලු දෙනා මේ සම්බන්ධයෙන් ටිකක් සැකයෙන් බලන ආකාරයක් තමයි ශ්‍රී ලංකාවේදී මේ දවස්වල අපිට පේන්න තියෙන්නේ.
හොඳයි මනෝජ්, එහෙමනම් විවිධ පක්ෂ නියෝජිතයන් තමන්ගේ පක්ෂය වෙනුවෙන් යම් යම් අදහස් පළ කිරීම සිදු කරන ලැබුවා. විවිධ පක්ෂ නියෝජිතයන්ගේ අදහස් මෙහිදී මම එකතු කරගන්න කැමති. හැමදාමත්ම වගේ මෙවැනි වූ අවස්ථාවකදී බොහොම උද්වේගකරව අදහස් ප්‍රකාශ කරන ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශගේ අදහසින් මං පටන් ගන්න කැමති.
අතුරුදහන්වන්ගේ කාර්යාලයට පත් කරලා තියෙන එක උදාහරණයක් ගත්තොත් නිමල්කා ෆර්නෑන්ඩෝ. එතුමිය මීට පෙර යුද අපරාධ අපේ හමුදාව කළා කියලා නිගමනයකට ඇවිත් ඉන්න කාන්තාවක්. එවැනි අය ඔය අතුරුදහන්වන්ගේ කාර්යාලයේ ප්‍රධානින් බවට පත් කිරීමෙන්ම පැහැදිලිව ඔප්පු වෙනවා හමුදාව අතුරුදහන්වීම කරා කියන බොරුව පැල කරන්න තමයි ඔය කාර්යාලය කටයුතු කරන්න කියලා. මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බටහිර රටවල ලුහුමනාවට හදපු කාර්යාලයක්. මේ රටේ හමුදාව පාවා දෙන්න බිලි දෙන්න හදපු කාර්යාලයක්.
එතකොට එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අදහස් පළ කිරීමක් සිදු කරලා තිබුණා.
ඒ කොමසාරිස්වරුන්ගේ පැටිකිරිය ගත්තන් පස්සේ අපි පැහැදිලිව දන්න පැටිකිරිය ඒ තරම් හොඳ අය නෙවෙයි. වැඩි පිරිසක් ඉන්න ඔතන යුද සමයේදී මේ රට පාව දුන්න LTTEකට සහයෝගය දීමට කටයුතු කරපු උදවියත් කොමසාරිස්වරු හැටියට පත් කරලා තියෙනවා. ඒක නිසා අපි නම් සැබෑ ලෙසම බලාපොරොත්තු වෙන්නේ මේ කමිටුව තුළ සාධාරණයක් හිටුවේ කියලා.
හොඳයි, අපි බලමු එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කොයි වගේ අදහසක් දවුන් සඳහන් කරන්නේ කියලා. ඉදිරිපත් කළ තිබුණේ කියලා තරුණ කණ්ඩායම නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මෙවැනි වූ අදහසක් පළ කළා තිබුණා පසුගිය සතියේ.
එදා ජනතා විමුක්ති පෙරමුණේ 80 ගණන් වල තිබුණු කලකෝලහලවලදී හෝ වේවා මොනෑම් හෝ ආකාරයකට ශ්‍රී ලාංකිකයෙකුට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව දැනුවත් කරන් මේ කාර්යාලය මැදිහත් වෙනවා. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට හැඟින දෙයක් තමයි මේ කාර්යාලයට පත් කරලා තියෙන නිලධාරීන් සමහරක් වෙලාවට NGO සම්බන්ධ තියෙන නිලධාරීන් දෝ කියලා අපිට හිතේ සැකයක් එනවා. ගරු ජනාධිපතිතුමාට අපි ඉල්ලීමක් කරනවා එවැනි අයට වගකීම් බාර දෙන්නේ නැතුව සැබෑ සංහිඳියාවක් ඇතිකරන අවශ්‍යතාවයේ තියෙන අයට එවක්කින් බාර දෙන්න කියන පිළිම අපි කරනවා.
ඔව්, එක්සත් ජාතික පක්ෂයේ හිටපු අධිකරණ අමාත්‍යවරයා විජේදාස රාජපක්ෂ මහතාත් එක්තරා අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් කළා තිබුණා.
මේ කමිටුවේ කොමසාරිස්වරුන්ගේ නම් දිහා බලපුවාම අති බහුතරයක් ඩයස්පෝරාවත් එක්ක ළඟ සම්බන්ධකම් තියෙන ශ්‍රී ලංකාවට විරුද්ධ ලෝපුරා ගෙහිල්ලා අදහස් ප්‍රකාශ කරපු, ඒ වගේම විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ දැඩි ලෙස හඬ නගන උදවිය. ඒක නිසා ජනාධිපතිතුමාට අපි මතක් කරනවා මේ වගේ කොමිසමකට පත් කළ යුත්තේ ස්වාධීන මතධර්ම අය මිසක් පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන ද්‍රවිඩ ඩයස්පෝරාවේ ඒජන්තවරුන්වත් NGO වලින් යැපෙන පරපුටුවන්වත් නෙවෙයි.
හොඳයි, මේ පිවිතුරු හෙළවුරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාත් අදහස් ප්‍රකාශ කිරීමක් කළා තිබුණා.
අතුරුදාන වූවන්ගේ කාර්යාලයට පත් කර ඇති කොමසාරිස්වරුන්ගේ නම් දෙස බැලීමෙන් මේ කොමසාරිස්වරු අතර එක්කෙනෙක් ඉන්නවද රණවිරුවා වෙනුවෙන් පෙනී සිටිය පුළුවන් නම් පෙන්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා.
හොඳයි, අපි බලමු හිටපු ජනාධිපතිවරයාගේ අදහස් කොහොමද කියලා. මහින්ද රාජපක්ෂ මහතා,
කොමිසමට පත් කරලා තියෙන අයදියා බැලුවම කට්ටියක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසිද්ධියේ වැඩ කරපු අය කට්ටියක් මතවාදීව අපේ හමුදා යුද අපරාධ කරයි කියලා එයාලා දැනටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරපු අය. ඉතින් මේ වගේ උදවිය මේකට පත් කරාම අර හොරාගේ අම්මගේ පේන අහන වගේ වැඩක් නේ මේක. මේක සම්පූර්ණ පාවාදීමක්. කරන්න සූදානම් වෙන ගමනක්.
ඔව් අතුරුදන්වුවන්ගේ කාර්යාලයේ පිහිටුවීම හා සම්බන්ධව නැගින උණුසුම් කතාබහට අමතරව තවත් විශේෂිත කතාබහක් ශ්‍රී ලංකාව තුළ දැන් සති දෙකක් තුනක් තිස්සේ පවතිනවා. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේ අහවරුවන් අනතුරුව ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් සහ ඔහුගේ අගමැති තනතුර සම්බන්ධයෙන් පසුගිය සතියේදී අපි කතාබහ කළා. ඔබට මතක ඇති මේ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනීමේ සූදානමක් පවතිනවා කියන කාරණාව. මේ සතිය වෙනකොට මෙහි උච්චතම අවස්ථාවක් අපිට අහන්නට ලැබේවි කියන විශ්වාසයක් තියෙනවා. විශ්වාස භංගයක් ගෙනීම සඳහා පවතින සූදානමත් එක්ක අපි කැමැති මේ සම්බන්ධව සැකසෙමින් පවතින වාතාවරණය පිළිබඳව ඔබෙන් වැඩිදුර තොරතුරු දැනගන්න මනෝජ්.
පසුගියදා සිද්ධ වෙච්ච කැබිනට් සංශෝධනයෙන් පස්සේ තමයි මේ විශ්වාස භංගය පිළිබඳව කාරණේ තවදුරටත් කරලියට ආවේ. විශේෂයෙන්ම වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා සහ පාලිතරංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා කරපු ප්‍රකාශවලින්, ඒ අතරින් පාලිතරංගේ බණ්ඩාර අමාත්‍යවරයා පුත්තලමෙදිම මාධ්‍ය හමුවක් පවත්වලා ඉදිරියේදී අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයකුත් ගේන්න සිද්ධ වෙනවා කියන ප්‍රකාශය කිරීමත් එක්ක තමයි මෙහි ටිකක් උච්චතම අවස්ථාවකට ආවේ. ඊට පස්සේ කවුද මේකට අත්සන් කරන්නේ කියන කාරණයක් ඊට පස්සේ පැන නැගීම තිබුණා. ඒ අතරේ තමයි දැන් වාර්තා වෙන්නේ මාර්තු 6 වෙනිදා එමන්තත්තම් හෙට දිනේ පාර්ලිමේන්තුව ආයි රැස් වෙන්න නියමිතයි. එහිදී විශ්වාස භංගයට එරෙහිව අත්සන් ලබා ගැනීම ආරම්භ වෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව රැස් වෙන මේ සතියේදීම පාර්ලිමේන්තුවට මේ විශ්වාස භංගය ලබා දෙන්නට කටයුතු කරනවා. ඒකාබද්ධ විපක්ෂයක් මේකට සහයෝගය පළ කරලා තියෙනවා කියලා. කොහොම වුණත් පහුගිය බදාදා දවසේ 28 වෙනිදා අපි දැක්කා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පක්ෂයේ දෙවන පෙළ සමාජිකයන් කීප දෙනෙක් හම්බ වෙලා මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකුත් පවත්වලා තිබුණා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා, නවීන් දිසානායක ඇමතිතුමා, ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමතිතුමා, හර්ෂද සිල්වා රාජ්‍ය ඇමතිතුමා, අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා මේ කියන පිරිස එකතු කරගෙන තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් මේ අතර කීප දෙනෙකුත් ඉන්නවා මේ විශ්වාස භංගයක් ගේන්න ඕන කියන යෝජනාවට අනියමින් හෝ දිරිදීමක් දීලා කතා කරපු පිරිස් ඒ අතර ඉන්න. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස ඇමතිතුමා වගේ මාධ්‍යවලට ලාන් කරලා තිබුණා. පාලිතරංගේ බණ්ඩාර ඇමතිවරයා මේ කරපු ප්‍රකාශ සම්පූර්ණයෙන් අහක දාන්න බෑ කියලා. ඉතින් ඒ අයත් ගෙන්නලා තමයි මේ සාකච්ඡාව කරලා තිබුණේ. කොමුණත් ඒකාබද්ධ විපක්ෂයක් මේකට සහයෝගය දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් මහින්ද අමරවීර සන්ධාන ලේකම්වරයා කිව්වේ රටට හිතකර තීන්දුවක්, ජනතා බලාපොරොත්තු වෙන තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාව මේ සම්බන්ධයෙන් ගනී කියලා. ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් කිව්වේ මේක බලලා සෑහීමකට පත් වෙන්න පුළුවන් කොන්දේසි තියෙනවා නම් ඒ මත තමයි සහාය ලබා දෙනවද නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ කියලා. TNA එකත් දෙමළ සන්ධානයත් කියලා තිබුණා මොනවද කරන්නේ කියලා තීරණය ගන්න මේ විශ්වාස භංගය ඉදිරිපත් වුණායින් පස්සේ කියලා. කොහොමනත් අපිට ආරංචි වෙනවා පොදු ජන පෙරමුණ මේ සතියේ රැස් වෙලා විශේෂයෙන් වෙන පාර්ශවයක් කියන විශ්වාස භංගයකට සහාය දෙනවට වඩා රජයට එරෙහිව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් අරගෙන එන එක පිළිබඳව ස්වාධීනව මේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ එකතු වෙලා සාකච්ඡා කරන්න තීරණය කරනවා කියලා ඔවුන් පක්ෂ මට්ටමින් වෙන වෙනම අදහස් දක්වලා තිනවා. කොමුණක් මේ විශ්වාස භංගයට අත්සන් ලබා ගැනීම හෙටින් ආරම්භ වෙන පාර්ලිමේන්තු සතියේදී සිද්ධ කරලා කතානායක කරු ජයසූරි මහත්මයාට ලබා දෙවි කියන බලාපොරොත්තුවක් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
දැන් අගමැතිවරයා සම්බන්ධව ඔවැනි වූ වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින අතරතුරේදී අගමැතිවරයාගේ මූලිකත්වයෙන් ආර්ථික කළමනාකරණ කමිටුව පිහිටවලා තිබුණා. අපි දැක්කා පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර ආතුවත් එක්සත් ජාතික පක්ෂය තුළින්ම යම් යම් මතවාද නැගුණා. රටේ ආර්ථිකය හරිහැටි කළමනාකරණය නොවීම ඡන්දයේදී අවාසි සහගත තත්වයක් ඇතිවන්නට පුළුවන්. ඒ සම්බන්ධව අගමැතිවරයා ක්‍රියා කරන ආකාරය පිළිබඳව සතුටුදායක නැහැයි කියලා විශේෂයෙන්ම ජෝන් අමරතුංග වගේ අමාත්‍යවරු ප්‍රසිද්ධිය මාධ්‍යයට මේ සම්බන්ධව ප්‍රකාශනිකුත් කළා. ඊට පස්සේ මේ මැතිවරණයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් යම් යම් සාකච්ඡා පවත්වනු ලැබුව දිගින් දිගටම. ඊට පස්සේ එක්තරා සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මේ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් පැවතුණු ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න නියෝග කළා කියලත් අපිට වාර්තා වෙනවා. මේක එක්තරා අන්දමකින් රටේ ආර්ථික අභිවෘද්ධිය පිළිබඳව යම් වෙනස් මානයක අදහසක් ජනතාව තුළ ඇති කරනවා. ඒ වගේම මනෝජ් තවත් අදහසක් ජනතාව තුළ ඇති වෙනවා. සම්මුතිවාදී ආණ්ඩුව තුළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියෙන අභ්‍යන්තර මතගට්ටනය පිළිබඳවත් මේ සම්බන්ධව කොයි වගේ සාකච්ඡාවක් මතවාදයක්ද ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ තියෙන්නේ?
ජනාධිපතිවරයා පහුගිය කාලේ හිටපු ස්ථාවරයේ තමයි මේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව කරපු ආර්ථික කටයුත්තට තමන් මැදිහත් වෙනවා කියන ස්ථාවරය. ඒ අනුව තමයි ජාතික ආර්ථික සභාව ගොඩනගනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කළේ. ජාතික ආර්ථික සභාව හරහා මේක මැදිහත් වෙනවා කියන කාරණය. දැන් පහුගිය අඟහරුවාද තිබුණු කැබිනට් රැස්වීමේදී තමයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන ආර්ථික කළමනාකරණ කමිටුව පිළිබඳව අදහස් දක්වලා තිබුණේ. ඒක ජනාධිපතිවරයා යෝජනා කරලා තිබුණේ මේ කමිටු අහෝසි කරන්න කියලා. දැන් මේක පත් කරලා තිබුණේ ආර්ථික කටයුතු පිළිබඳව අවසන් තීරණ ගන්න කමිටුව හැටියට. එතන හිටියා අගමැතිවරයාගේ උපදේශකවරුන් වන පාස්කර් ලිංගම් මහත්මයා, චරිතරත්නවර්ධන මහත්මයා, ඒක මුදල් අමාත්‍යාංශ ලේකම් මාරිච්ච සමරතුංග මහත්මයා, අමාත්‍යවරුන් දෙදෙනෙක් මේ කමිටුවට ඇතුළත් වෙලා හිටියා. උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික් සමරවික්‍රම ඇමතිවරයා, එක්කම විශේෂ කාර්යභාර අමාත්‍යවරයා විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරදුන් සරත් අමුණුගම ඇමතිවරයා, මේ අය තමයි මේ කමිටුවේ හිටියේ. මේ කමිටුව තමයි අහෝසි කරන්න කියලා තීරණය කරලා තිබුණේ. ජනාධිපතිවරයාගේ හිදී අදහස බවට පත් කරලා තිබුණේ කැබිනට් මණ්ඩලයේදී ඒ අදහස ඉදිරිපත් කරලා තිබුණා. ආර්ථික කළමනාකරණ කමිටුව හරහා ගත්තු බොහෝ තීන්දු තීරණ අසාර්ථක ඒවා, විශේෂයෙන් උදාහරණ විදිහට අරගෙන තිබුණා කුරුණෑගල වොක්ස්වැගන් කම්පැනිය, ඒත් එක්කම හොරණ ඉදි කරන්න යෝජිත වෙලා තිබුණු ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව, මේ වගේ ජනාධිපතිවරයා උදාහරණ විදිහට අරගෙන තමන්ගේ කනස්සල්ල ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් කියලා තිබුණේ අවශ්‍ය නම් කැබිනට් එකෙන් කමිටුවක් පත් කරලා අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන කටයුතු කරන්න පුළුවන්. මේ ගැන තවදුරටත් හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරමු කියලා තමයි පහුගිය සතියේ තිබුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් අරගෙන තිබුණේ. ගිය බදාදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් රාජීව් සේනාරත්න කැබිනට් ප්‍රකාශකවරයාව ප්‍රශ්න කළා. එහිදී ඔහු කිව්වේ ඔහු මේ ගැන යම් සංවාදයක් ඇති වුණා කැබිනට් මණ්ඩල රැස්වීමේදී. එහිදී ජනාධිපතිවරයා කිව්වේ මේ කමිටුව අහෝසි කරලා සියලු කැබිනට් පත්‍රිකා සාමාන්‍ය විදිහට වෙනදා විදිහට කලින් කරා වගේ කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා කතා කරන්න ඕන නම් කතා කරලා, අවශ්‍ය නම් කැබිනට් අනුකාරක සභාවකුත් පත් කරලා ඒ දේවල් කරමු. එහෙම වුණාට පස්සේ මේ ප්‍රමාද වෙන දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා සභාව කරා කියලා තමයි මේ මාධ්‍ය හමුවේදී සභාව වෙලා තිබුණේ. ඒ අනුව හෙට කැබිනට් රැස්වීමේදී මේ ගැන තවදුරටත් සාකච්ඡා කරාවි.
පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵලය පිළිබඳව බොහෝ දෙනෙක් විවිධ විමර්ශනශීලී සාකච්ඡා ගොඩනගමින් තිබුණ අපි දැක්ක පසුගිය සතියේදී. ඒ අතරතුරේදී තවත් කතා බහක් නිර්මාණය වෙමින් පැවතුණා. මේ කාන්තා නියෝජනයේ සම්බන්ධව තියෙන ගැටලුකාරී තත්ත්ව හේතුවෙන් පළාත් පාලන ආයතන පිහිටවීමේ කාර්යාවලිය දිගින් දිගටම කල් දැමෙමින් පවතින ආකාරය පිළිබඳව අපිට යම් සුබදායී ආරංචියක් වාර්තා වෙනවා. මේ මාසේ 20 වගේ වෙනකොට මේක සංස්ථාපනය කරන්න හැකියාවක් ලැබේවි කියලා. මේ සම්බන්ධව තියෙන වටපිටාවේ තොරතුරු දැනගන්න කැමති මනෝජ් ඊළඟට.
ඔව්, පෙබරවාරි 10 වෙනිදා ඡන්දේ පැවැත්ුනේ මාර්තු 20 වෙනිදා තමයි පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කටයුත්ත සිද්ධ කරනවා කියලා දැන් මේ වෙනකොට විෂය භාර අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණේ. දැන් අපි දැක්කනේ මැතිවරණ කොමිෂන් පැත්තෙනුත් යම් මැසිවිල්ලක් නැගනවා. සමහර තැන්වල කාන්තා නියෝජනයේ 25%ක් පත් කිරීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා. හැබැයි ඊතරදී අපි දැක්කා විෂය භාර අමාත්‍යවරයා විදිහට ෆයිසර් මුස්තෆා ඇමතිවරයා ඍජුව පෙනී ඉන්නවා. අපි මේ සංශෝධනය කරලා බලාපොරොත්තු වෙච්ච දේවල් මේ හරහා සිද්ධ වෙන්න ඕන කියන ස්ථාවරයේ කවින් හිටියා ෆයිසර් මුස්තෆා ඇමතිවරයා. දැන් කොමුණක් මැතිවරණ කොමිෂමත් එතුමත් ඇතුළු පිරිස එකතු වෙලා ගත්ත අවසන් සාකච්ඡාවේ තීරණයකට අනුව කාන්තා නියෝජනයේ 25% සම්පූර්ණ කරන්නේ නැති කිසිම පළාත් පාලන ආයතනයක සභික දූර ගැසට් නොකරන්න මැතිවරණ කොමිසම තීරණය කරලා තියෙනවා කියලා තමයි දැනට අපිට අවසාන වශයෙන් වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. ඔහු කිව්වේ යම් පළාත් පාලන ආයතනයක සභිකයින් 6 දෙනෙක් ඉන්නවා නම් එක පක්ෂයකින් ඔවුන්ට කාන්තාවන් 4 දෙනෙක් සහ පිරිමි 2 දෙනෙක් විදිහට පත් කරන්න ඕන කියලා නියෝග කරපු අවස්ථාවක කාන්තාවන් 3 දෙනෙකුයි පිරිමි 3 දෙනෙකුයි නම් කරලා ආවොතින් එක් කාන්තාවකගේ අඩුපාඩුවක් තියෙනවා. එහෙම නොතින් ඒක පුරප්පාඩුවක් විදිහට තියලා නම් කරපු පිරිමි තුන්දෙනාගෙන් මුලින් සඳහන් කරපු පිරිමි දෙන්න විතරක් අරගෙන එක් කරතුරක් පුරක් පාඩුව තබලා කටයුතු කරනවා කියන එක මැතිවරණ කොමිෂන් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව දැන් 125ක කාන්තා නියෝජනය ස්ථිරවම ලබා ගන්න බලාපොරොත්තුවක් තිබෙන හැඩ තමයි අපිට දකින්න තියෙන්නේ. ඒත් එක්කම මාර්තු 20 මේ පළාත් පාලන ආයතන පිහිටුවන්නේ කවුද කියන ප්‍රශ්නය එනවා. බොහෝ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරේ පොදු ජන පෙරමුණ. නමුත් විපක්ෂ කණ්ඩායම්වල සභික දුරවල එකතුව වැඩි වෙන තැන් කියනවා ඒ ස්ථානවල මොකද කරන්නේ? බහුතරය ලබා ගන්න කවුද කොහොමද කියන ප්‍රශ්නේ සාකච්ඡා වෙමින් තිබේදී අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සම්භයානයත් එකතු වෙලා පළාත් පාලන ආයතනවල බලය පිටුවන්න තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. පක්ෂ දෙක එක්ුණොතින් ඒ ආයතනයේ බහුතර බලය ලබා ගන්න පුළුවන් කියලා හිතන හැම පළාත් පාලන ආයතනයකම බලය ඒකබද්ධ පිටුවන්න තීරණය කරලා තියෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහත්මයා ආසන සංවිධායකවරුන්ට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඊට අදාළ කටයුතු සොයා බලන්න කියලා දිස්ත්‍රික් සංවිධායකවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් යෝජනාවක් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ සම්මුතිවාදී ආණ්ඩුව යනවා වගේ එක්සත් ජනතා නිදහස් සම්භාවනයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙලා බලය පිහිටුවන්න පුළුවන් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවයි කියන අදහස තමයි දැනට අපිට වාර්තා කරන්න තියෙන්නේ.
හොඳයි, දැන් ඔබ සඳහන් කරපු ආකාරයට සාකච්ඡාවක් පැවැත්වුණා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර නිලධාරීන් සියලු දෙනාම එකතු වෙලා එහිදී ඒ අදහස් හුමාරුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කිරීමක් සිදු කළා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාෆා මහතා.
අද අපි මැතිවරණ කොමිෂන් සභාවත් එක්ක සාකච්ඡා කරා. නිශ්චිත කාන්තා සංඛ්‍යාව ඒ දේශපාලන පක්ෂ ඉදිරිපත් නොකළා නම් ඒ පක්ෂවල ගැසට් කිරීමක් සිදු වෙන්නේ නැහැ කියන එක මැතිවරණ කොමිෂන් සභාව අපට දැනුවත් කරා. ඒ පළාත් පාලන ආයතන සංස්ථාපනය කරන දිනයත් අපි මාර්තු 20 වශයෙන් නම් කළා තියෙනවා.
හොඳයි, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාත් එහිදී අදහස් පළ කිරීමක් සිදු කළා.
කාන්තාවන් සංඛ්‍යාව සභාවේ 125 සාක්ෂාත් කිරීම සඳහා පත් කිරීම අනිවාර්යයයි. ඒ අනිවාර්ය සංඛ්‍යාව පත් කරේ නැත්නම් යම් කිසි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් අපි ඒ සම්බන්ධයෙන් එවැනි අවස්ථාවේදී ඔවුන් කාන්තාවන් වෙනුවට පිරිමි අපේක්ෂකයන් සභිකයන් එවලා තිබුණොත් ඔවුන්ගේ නම් ගැසට් කිරීම කරන්නේ නැහැ. 7 වෙනිදාට පෙර සියලුම නම් අපට එවන ලෙස අපි එම දේශපාලන පක්ෂවලට දැන්නුවා. අපි බලාපොරොත්තු වෙනවා නම් වෙනදා ගැසට් පත්‍රය නිකුත් කරන්න.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරය පිළිබඳවත් ටිකක් කතා බහ කරන්න කැමති මනෝජ්. විශේෂයෙන්ම ඔය අගමැතිවරයාගේ අපි කලින් කතා කරපු ආකාරයට මේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීම හා සම්බන්ධව පසුගිය කාලයේදී ඇති වුණු මේ කතා බහත් එක්ක මේ අගමැතිවරයා ප්‍රමුඛව මේ රට තුළ ආර්ථික තීන්දුව తీරන පිළිබඳවත් විශේෂිත අවධානයක් යොමු වුණා. ඔය වගේ වාතාවරණයක් තියදී තමයි ආයෝජකයන් සොයාගැනීමේ පරමාර්ථයෙන් අගමැතිවරයා සිංගප්පූරුවේ චාරිකාවක නිරත වෙන්නේ. එහි සුභවාදී ප්‍රතිඵල සහ ඇති වුණු කතා බහ පිළිබඳවත් අපි දැනගන්නට කැමැති.
ඔව්, පහුගිය සිකුරාදා ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුවට සහභාගී වෙන අගමැතිතුමත් මහ බැංකුව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයා සිංගප්පූරුව බලාපිටත්ව ගියා. එහිදී සිංගප්පූරුවේ වෙළඳහ කර්මාන්ත ඇමතිවරයා ඊස්වරන් මහත්මයාත් එක්ක සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. එහිදී වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ ලංකාවත් සිංගප්පූරුවත් එකතු වෙලා අත්සන් කරපු නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කරගෙන රටවල් දෙක වෙළඳහ ආර්ථික සමතුලිතතා ශක්තිමත් කරන්න කොහොමද ඒ අවශ්‍යතාව මොකක්ද කියන එක තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඊට පස්සේ සිකුරාදා දවසේ ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේදී අග්‍රාමාත්‍යවරයා මේ සමුළුව අමතලා කතා කරලා තිබුණා. ඒකදී ඔහු කියලා තියෙන්නේ ශක්තිමත් ඉරසරහා නම්‍යශීලී ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ෂණීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න රජය කැප වෙලා කටයුතු කරනවා. ඒත් එක්කම චීනයේ ඉඳලා ස්පාඤ්ඤය දක්වා වෙසෙන බිලියන 3ක ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් භාණ්ඩ හා සේවා සපයන්න පුළුවන් හැකි ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානය විදිහට ශ්‍රී ලංකාවේ භූගෝලීය පීඨයේ වාසිය ලබා ගන්න දැන් ජාත්‍යන්තර ආයෝජකින්ට අවස්ථාව ලබා දීලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මේ රටවල් සමග විශේෂයෙන් ඉන්දියාව සමග චීනය සමග ජපානය සමග කටයුතු කරන්නේ කොහොමද කියන එකත් ඔහු සඳහන් කරලා තියෙනවා. ජපානය ඉදිරිපත් කරපු ඉන්දු ශාන්තිකර නිදහස විවෘත සමුද්‍ර ගමනාගමන සංකල්පය, ඒත් එක්කම ඉන්දියාවේ අසල්වැසියාට ප්‍රමුඛත්වය කියන ප්‍රතිපත්තිය, චීනය ක්‍රියාත්මක කරන එක තීරයක් ඉක්මවතක් වැඩ පිළිවෙල තියෙන මේ ක්‍රියාකාරී සැලසුම් පුල සමගම එකතු වෙලා කටයුතු කරන්න ශ්‍රී ලංකාව කටයුතු කරනවා කියලා ආගමැතිවරයා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම 2018 අවුරුද්දේ වනත මේ අවුරුද්දේ මුලදී සිංගප්පූරුවත් එක්ක අත්සන් කරපු නිදහස් වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක සම්ධි ස්ථානයක් විදිහට සැලකනවා කියලා මේකෙදී එතුමා සඳහන් කරලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා දැන් මේ සංචාරයෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා ඉන්නේ.
To the new Colombo International Financial City, the present port city project, we are creating a unique business climate that is globally competitive. This new city will function as a special economic zone. It will provide an environment for your companies like no other in this region. We expect a lot of investor interest in the new logistics and industrial zones near the southern port of Hambantota, which is being developed with Chinese interest. Next month, a new Inland Revenue Act will come into effect, providing a progressive, modern and transparent income tax policy. The tax incentive regimes is now firmly written into the law and is based on investment allowances. The Exchange Control Act has been replaced by a new Foreign Exchange Act. The forecast for Sri Lanka's economy 2018 states, amongst others, that merchandise exports is anticipated to grow by 10.7%.
පොඩි දෙයකුත් මෙතනට එකතු කරලා ගියොතින් ඇතැම් සංවිධාන පොඩි සැකපල කිරීමකුත් සිද්ධ කරා දිලුක්ෂි. දැන් අර්ජුන් මහේන්ද්‍ර මහත්මයාව අත්අඩංගුවට ගැනීම සහ සිංගප්පූරුවේ නෑ කියන ප්‍රවෘත්තියක් යනවා. ඇතැම් සංවිධාන කිව්වේ මේ සමුළුවට අගමැතිතුමා ගිහිල්ලා එනකොට ඇතැම් වෙලාවට කොතනද සිංගප්පූරුවේ අර්ජුන් මහේන්ද්‍ර ඉන්නේ කියලා දැනගන්න පුළුවන්කම ලැබේවි. තමන්ගේ හිතවතෙක් නිසා ඔහු හමු වෙන්නත් එක්කද මේ යන්නේ කියලා යම් අදහස් ප්‍රකාශ කිරීමකුත් ශ්‍රී ලංකා සමාජයෙන් වාර්තා වුණා. කොහොම වුණත් දැනටත් වාර්තා වෙන්නේ ඔහු ඒ ලිපිණේ නෑ කියන එක නම් තමයි.
ඇත්තටම මේ ඊළඟට ඒ සම්බන්ධව ටිකක් කතා බහ කරන්න කැමතියි. අපි දැක්ක මේ අර්ජුන් මහේන්ද්‍රන් වෙත සිතාසිරිකුත් කරලා තිබුණා, උසාවි නියෝගේ නිකුත් කරලා තිබුණා ශ්‍රී ලංකාවට පැමිණෙන්න කියලා. නමුත් ඔහු එම ලිපිණේ සිංගප්පූරුවේ එම ලිපිණේ නොමැති බව තමයි පසුගිය සතියේදී වාර්තා වුණේ. ඊට පස්සේ මොකක්ද මේ සම්බන්ධව ගන්නා වූ ක්‍රියාමාර්ගය? ඒ පිළිබඳව මොනවද ඇත්තට මේ වෙනකොට වාර්තා වන්නේ?
මේ මාසේ 8 වෙනිදා මේ මහදඟු බඳුන් කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් අධිකරණය හමුවේ ලබා දෙන්න කියලා අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහබැංකුව අධිපතිවරයාට නියෝග කරලා තිබුණා. නමුත් ඊට අදාළ නොටිස් යොමු කිරීම ඔහුගේ සිංගප්පූරුවේ ලිපිණයට කුරිය සේවාවක් කරහා, කුරිය සභාගමක් කරහා සිද්ධ කරන්න කියලා අධිකරණය නියෝග කළා. කොමුණත් ඒ නොතේසිය යවලා තිබුණ සිංගප්පූරුවේ සඳහන් වෙලා තිබුණු ලිපිණයට දැනගන්න ලැබෙන්නේ ඒ ලිපිණිය ඔහු නෑ කියලා. ඒ අනුව නොතේසිය බාර දෙන්න හැකියාවක් තිබිලා නෑ. කොමුණත් මේ නැති බව දැනුවත් කුරිය සමාගම තවමත් මේ නොතේසිය ආයමත් පොලිස් මූලස්ථානයට යොමු කරලත් නෑ කියලා අපිට වාර්තා වෙනවා. කොමුණත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඒ ලිපිණිය ඔහු නෑ කියන කාරණය. ඒ කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහත්මයාත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරලා තිබුණා. රාජ්‍ය ප්‍රධාන කොටස්කරුවෙක් විදිහට ඔහු කියන්නේ මේ අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයාව කොමාරි අධිකරණයට ඔහු ඉදිරිපත් කරන්න සඳහනේ මැදිහත් වෙනවා කියන ප්‍රකාශය ඔහු කරලා තිබුණා. නමුත් ඒක කරන්නේ කොහොමද කියලා නම් තාම නිශ්චිත විදිහක් ඔවුන් කියලා නැහැ.
ඒතක මනෝජ් මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන කියන දෙදෙනා මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගතවයි සිටින්නේ. ඔවුන් දෙදෙනාගේ නඩුව පිළිබඳව මොනවද වාර්තා වෙන්නේ අලුතින්ම?
ඔව්, ඔවුන්ව ලබන 15 වෙනිදා වෙනකම් ආයමත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා කොළඹකොටුව මහේස් පාස්පරිය නියෝග කරලා තිබුණා. පෞගේ සිකුරාදා ඔවුන් අලිකරන්ට ඉදිරිපත් කරා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කියලා තිබුණේ මේ නඩුවේ ප්‍රධාන සැකකරු වෙන අර්ජුන් මහේන්ද්‍රන් 8 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීදල ප්‍රකාශයක් ලබා දෙන්න කියලා ඔහුට නොටිස් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ඔහු ඒ ප්‍රකාශය ලබා දෙන කම් හෝ ලබන 15 වෙනිදා, ඒ කියන්නේ ඔහු නැපිල්ලීමක් කරලා තිබුණනේ අර්ජුන් ඇලෝසිය සහ හසුන් පලිසේනට, නමුත් ඒ අප ලබා දෙන්න බැහැ 8 වෙනිදා මේ ප්‍රකාශය කරන්නත් කියලා තියෙනවා. මේ කියන කරුණු පදනම් කරගෙන ආයමත් ලබන 15 වෙනිදා වෙනකම් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ අතරේ 5 වෙනිදා 15 වෙනිදා කියන කාලය අතරතුර ඔවුන්ගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා ගන්න අධිකරණය ඉඩ ලබා දීලා තියෙනවා.
අපි මේ සාකච්ඡාවේදී ශ්‍රී ලාංකීය අපේ ජන සමාජය තුළින් වඩාත්ම ප්‍රමුඛව නැගෙන කාරණා සම්බන්ධවත් ප්‍රබල කාරණා පිළිබඳවත් ඇතැම් අවස්ථාවලදී අවධානයට ලක් කරනවා. ඒ යටතේ සිදුවීම් දෙකක් පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. එකක් තමයි පසුගිය සතියේදී අම්පාර ප්‍රදේශයෙන් මේ වඳපෙති කියන යම් පෙතිවර්ගයක් ඒ එක්තරා ආපන ශාලාවකින් ලබා දෙන ආහාරවලට ඇතුළත් කළ තිබුණයි කියන කාරණාව මත ඇති වුණු නොසන්සුන්කාරී වාතාවරණේ ඉතාමත්ම කෙටියෙන් අපි අවධානයට ලක් කරමු. මනෝජ්, මේ සම්බන්ධව මේ වෙනකොට ඇති වෙලා තියෙන වාතාවරණය කොහොමද කියලා?
පහුගිය දවසක අම්පාර ප්‍රදේශයේ අවමංගල උත්සවයකට ගිය පිරිසක් මුස්ලිම් කඩේකට ගිහිල්ලා ආහාර ඉල්ලුවට පස්සේ ඔවුන්ට පරාට සහ කුකුල් මස් හොදි ලබා දීලා තියෙනවා. එහිදී යම් සුදු පැහැති ඝන ද්‍රව්‍යයක් ඔවුන් දැකලා තියෙනවා. ඒක අනුව තමයි මොවුන් ප්‍රශ්න කරලා තියෙන්නේ. කලින් සැකේකුත් එක්ක වෙන්නේ නැති ඔවුන්ගේ හිත්වල තිබුණු ඔවුන්ගේ ප්‍රශ්න කරලා තියෙනවා මේ වන්දේ කරන සඳහාවන ඖෂධද මේකේ තියෙන්නේ නැත්නම් වඩ පිටිද මේකේ දාලා තියෙන්නේ කියලා ඔවුන්ගේ ප්‍රශ්න කරලා තියෙනවා. මේ ප්‍රශ්න කිරීම අවසානයේ දුරදිග ගිහිල්ලා මේ ව්‍යාපාරික ස්ථානයේ අසල තිබුණු වාහන ඇතුළු දේපළ කීපයකට මේ පිරිස හානි කරලක් තියෙනවා. ඉතින් මේක සමාජය ටිකක් දිග්ගැස්සීලා ගියා. මේ අලෙවි සැල්වල වන්දේ කරන්නේ සම්බන්ධයෙන් පිටි ලබා දෙනවාද එහෙම යටින් වැඩපිළිවෙලක් යනවද කියන එක ප්‍රශ්න කෙරුණා. කොහොමනත් අපි දැක්කා රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා මෙහෙම වන්දේ කරණයට අදාළ පිටි වර්ග තවමත් වෙනදපලේ නැහැ, එහෙම හඳුන්වා දීලා නැහැ කියලා. ඒ වගේම ඊයේ දවසේ අග්‍රාමාත්‍යවරයා දැන් ප්‍රකාශයක් කරලා තියෙනවා මේ සිද්ධියේදී මේ බී වාර්තා ඉදිරිපත් කිරීමේදී සිද්ධ වුණු ක්‍රියාවලිය අසම්පූර්ණයි කියලා අගමැතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒකෙදී උන් කියන්නේ එක පාර්ශවයකට වාසි වෙන්න තව පාර්ශවයකට අවාසි වෙන විදිහට කටයුතු කරන්න බෑ කියන අදහස තමයි මේ ප්‍රකාශයෙන් කරලා තිබුණේ. ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිද්ධ කරන්න වෙයි කියන අදහස තමයි අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක අග්‍රාමාත්‍යවරයා කියලා කිව්වා නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තමයි මේ පරිදි නිකුත් කරලා තියෙන්නේ වර්තමානයේ විශේෂ භාර අමාත්‍යවරයා අගමැතිවරයා.
හොඳයි, මීළඟට අපි අවධානයට ලක් කරමු රට දැය සමය වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරපු කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධ මාධ්‍යාලය නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසල ධම්මනාහිමියන්ගේ අපවත් වීම සම්බන්ධව උන්වහන්සේ මාර්තු මාසේ 3 වෙනිදා අපවත් වී වදාලා පැවති අසනීප තත්වයක් හේතුවෙන් මේ කාරණාව දැන් බොහෝ දෙනෙක් දන්නා කාරණාවක්. උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු කෙලෙසින්ද ශ්‍රී ලංකාව තුළ සූදානම් වෙමින් පවතින්නේ?
ඔව්, මේ මාසේ 8 වෙනිදා නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිත මේ අවමංගල්‍ය පූජෝත්සවය පවත්වන්න මේ වන විට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔබත් සඳහන් කළා වගේ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ විදිහට තමයි උන්වහන්සේ කටයුතු කළේ. ඒත් එක්කම බෞද්ධ නාලිකාව නිර්මාණය කරා, ගුවන් විදුලි සාරූප වාහිනී නාලිකා දෙකක්, ජන සමාජය තුළ යම් කතාබහකට ලක්වන ආයතන දෙකක් විදිහට ජනතා ප්‍රසාදයක් ලබා ගන්න ආයතන දෙකට හැකියාව ලැබිලා තිබුණා. මේ කටයුතු සිදු කරමින් ඉන්න අතරේ තමයි උන්වහන්සේට වයස අවුරුදු 54ක් පමණයි වෙන්නේ. පැවතුණු රෝගාබාධ තත්ත්වයකින් පස්සේ උන්වහන්සේට විදේශගතවත් ප්‍රතිකාර සිද්ධ කළා. ඒ ප්‍රතිකාර සියල්ල අවසානයේ උන්වහන්සේ ජාතීන් සමුගත්තා. ඒ පිළිබඳව ආදාහන කූටුත්සවය තමයි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මේ මාසේ 8 වෙනිදා පවත්වන්න දැනට කටයුතු සූදානම් කරලා තියෙනවා.
හොඳයි මනෝජ්, අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ තත්විත්ති මෙවරත් අපිට සමීප කිරීම පිළිබඳව. ඔබට ස්තුතිය පළ කරන ගමන් අපි ඔබට සමු දෙනවා. ලබන සතිය එහෙමනම් සඳුදා දවසේ අපි හමු වෙමු යලිත්. ආයිබෝන්.
ආයිබෝන්. බොහොම ස්තුතියි.